ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
මේ ගෙවිල යන සතියේ ලෝකයේ පුරාම සිදුවන සුවිශේෂී කාරණා අපි එකතු කරගන්නා වූ සතියේ විශේෂාංගය ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය අපි එහෙමනම් දැන් ආරම්භ කරනවා. තොරතුරු වාර්තා කරන්නට සූදානමින් සිටින ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
COVID-19 වෛරසය හා සම්බන්ධ වන අලුත්ම තොරතුරකින් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපි දන්නවා දැන් ලෝකයේ බොහොමයක් කලාපවල COVID ප්‍රතිශක්තිකරණ එන්නත බොහොම සාර්ථකව පවත්වාගෙන යනවා. COVID දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව සහ අසාධිත සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩුයි. බොහෝ රටවල් නැවතත් තමන්ගේ සුපුරුදු ජනජීවිතයට අවතීර්ණ වෙලා තියෙන්නේ, එසේත් නොමෙතනම් වෙමින් සිටින්නේ. නමුත් අපිට වාර්තා වෙනවා එන්නත් කිරණය මේ විදිහට ලෝකයේ මේ වෙනකොට හොඳින් පවත්වාගෙන යන කලාපවල පවා නැවතත් කොවිඩ් අවධානම මත වෙමින් යනවා කියලා. විශේෂයෙන්ම අපිට තොරතුරු වාර්තා වෙන්නේ යුරෝපා කලාපයෙන්. යුරෝපයේ ඇතැම් රටවල නැවතත් කොවිඩ් හිස ඔසවනවා. මොකක්ද මේ තත්ත්වය අමල්? මේකට බලපාලා තියෙන හේතු විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ?
දිලෘක්ෂි, ඇත්තටම මේක යුරෝපයේ පුරාම මේ අවධානම තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැන් දැනට ඒගොල්ලෝ ගණන් හදලා එස්ටිමේට් කරලා තියෙනවා මේ ආකාරයට. විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය තවදුරටත් යුරෝපය තුළ ප්‍රවර්ධනය වුණොත් ඉදිරි කාලයේදී 100,000 ජීවිත අහිමි වීමේ හැකියාවක් තියෙනවයි කියලා. ඒ කියන්නේ එන අවුරුද්දේ මාර්තු වෙනකොට තවත් ජීවිත 100,000 අහිමි වීමේ අවදානමක් තියෙනවා. දැනටමත් යුරෝපයේ මේ කලාපේ මිලියන 1.5ක්, ඒ කියන්නේ 115,000 සංඛ්‍යාවක් ජීවිත අහිමි වෙලා තියෙනවා මේ වෛරසය නිසා. මේ වෙනකොට යුරෝපයේ හුඟක් රටවල් තමන්ගේ කොරෝනා වෛරස් සම්බන්ධයෙන් අදාළ තිබිච්ච සීමා ලිහිල් කරමින් තියෙන අවස්ථාවක තමයි මේ අනතුරු රැගීම කළා තියෙන්නේ. විශේෂයෙන්ම පෘතුගාලය වගේ රටවල් බොහොම සාර්ථකව තමන්ගේ එන්නත්කරණය කළාට බල්ගේරියා වගේ යුරෝපීය රටවල් ඉතාමත් අවම මට්ටමක 24% විතර වගේ ප්‍රමාණයක් තමයි ඔවුන් තමන්ගේ ජනතාව එන්නත්කරණය කළා තියෙන්නේ. නමුත් සමහර යුරෝපීය රටවල් 70% ඉක්මවල තියෙන මේ වෙනකොට සම්ස්තයක් හැටියට යුරෝපයේ පුරාම 70%ක් විතර එන්නත්කරණයට ලක් කරාට තවමත් සමහර රටවල් තියෙනවා එන්නත්කරණය ඉතරම් සාර්ථකව නොකරපු. විශේෂයෙන්ම බැලුවොත් රුසියාව වගේ රටවල් වල බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ එන්නත් ලබාගෙන තියෙන්නේ. දැනගන්න තියෙන විදිහට රටෙන් 3/5 පමණයි රුසියාවේ එන්නත් ලබාගෙන තියෙන්නේ. ඉතින් දිනකට මරණ 1000ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙන තත්ත්වය උඩ තමයි මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් අනතුරු රැගෙන කරලා තියෙන්නේ. අද ලෝකේ කොරෝනා ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩිපුරම පැතිර යන කලාපය හැටියට යුරෝපය දැන් පත් වෙලා තියෙනවා.
ඔබට මතක ඇති, දැන් අපි සති කිහිපයකට කලින් ඔබේ අවධානයට ලක් කළා මේ ඉතියෝපියාවේ අභ්‍යන්තරිකව ඇතිවෙමින් යන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. එහිදී අපි සඳහන් කිරීමක් කළා ඉතියෝපියාවේ ටිග්‍රේ කියන කලාපය ආශ්‍රිතව බලය පවත්වාගෙන යන කැරලිකාර කණ්ඩායම TPLF කියන නමින් හඳුන්වන මේ ටිග්‍රේ පීපල්ස් රිබලේෂන් ෆ්‍රන්ට් කියන මේ කණ්ඩායම රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා දරන්නා වූ උත්සාහය සහ මේ ඉතියෝපියාවේ අගනුවර අඩිස් අබාබා නගරය අත්පත් කර ගැනීමේ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳව. දැන් අද වෙනකොට තවදුරටත් මේ තත්ත්වය උත්සන්න වෙලා මොවුන්ගේ බලය වඩාත් වැඩියෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඉතියෝපියාවේ සේවය කරන විදේශීය සේවකයන් නැවතත් ඒ ඒ රටවල් වලට ගෙන්වා ගැනීමේ උත්සාහයක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ අමල්, මේකේ තත්ත්වය බොහෝ දුරට දරුණු වෙලා කියන ආරංචි තමයි අපිට මේ විදිහට ලැබෙන්නේ. දැන් මොකද ඉතියෝපියාවේ මේ වෙනකොට මේ සම්බන්ධයෙන් පවතින තත්ත්වය?
දිලෘක්ෂි, මේ පහුගිය සති කිහිපය පුරාම මේ කැරලිකාර කණ්ඩායම අගනුවර වටලන්න ඔවුන් මෙහෙයුම් දියත් කරලා තිබුණා කියලා තමයි වාර්තා වුණේ. නමුත් ඒ වෙනකොටත් ඔවුන් අගනුවර ඉඳලා කිලෝමීටර 200ක විතර දුරකින් තමයි ඔවුන් හිටියේ. නමුත් දැන් ඔවුන් අගනුවරට කිට්ටු වෙමින් ඉන්න බවක් වාර්තා වෙනවා. මේ ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් කියන කණ්ඩායම දැන් අගනුවර අත්පත් කර ගැනීමේ අවසාන මෙහෙයුමක් දියත් කරයි කියලායි වාර්තා වෙන්නේ. ඒකට ප්‍රතිචාරයක් හැටියට රජයේ හමුදාත් දැවැන්ත මෙහෙයුමක් මේ වෙනකොට දියත් කරනවායි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මෙතනදී අග්‍රාමාත්‍ය අබේ අහමද් ප්‍රකාශ කළ තියෙනවා ඔහු පෞද්ගලිකවම සටන් බිමට ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා මේ සටනේදී තමන්ගේ හමුදා බට පිරිස වලට නායකත්වය දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් මේ කාරණාවත් එක තමයි විශේෂයෙන්ම මේ තිග්‍රි කලාපේ ඇති වෙච්ච ඒ යුදමය තත්ත්වය දැන් රට පුරාම පැතිරෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඉතියෝපියාව අපි දන්නවා මීට කලින් බොහෝ අවස්ථාවලදී සාගතයන් වලට මුහුණ දීපු ඉතාමත්ම දුගී දුප්පත් රටක් හැටියට, නමුත් පහුගිය වසර කිහිපයේදී ඉතියෝපියාව අප්‍රිකානු මහද්වීපයේ ඉතාමත්ම වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකය හැටියට පත්වලා ඉතාමත්ම සාර්ථක ආර්ථිකයක් තිබිච්ච රටක් හැටියට හඳුනලා දෙන්න පුළුවන්. ඉතින් එවැනි වටපිටාවක් තිබිච්ච රටක් තමයි දැන් නැවතත් ඒ යුදමය තත්ත්වයට යොමු වෙලා යුද්ධයෙන් විනාශ වෙන තත්ත්වයට පත්වලා තියෙන්නේ. මෙතනදී බොහෝ ආයෝජකයන් ඉතියෝපියාවට ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු කිහිපයේදී ඒ අලුත් රටේ තියෙන ආර්ථික ජීවුණුවත් එක්කලා නොනෙකුත් විදේශ ආයෝජකයන් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට ඒ රටවල් විදේශ රටවල් වල ආණ්ඩු විසින් දැන් දැන්වීමක් කරලා තියෙනවා. තමන්ගේ පුරවැසියන්ට අඩිසාබාබා අගනුවර සහ ඉතියෝපියාව අනිකුත් ප්‍රදේශවල ඉන්න අයට වහාම රටින් පිට වෙන්න කියලා, විශේෂයෙන්ම ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා තමන්ගේ පුරවැසියන්ට ඉතියෝපියාවෙන් ඉවත් වෙන්න කියලා. මොකද ඉතියෝපියාවේ මේ යුදමය තත්ත්වය තවත් දරුණු අතට පත්වීමේ ලකුණු දැන් පෙනෙන්න තියෙනවා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තමන්ගේ එක්සත් ජාතීන්ගේ ආයතනවල තියෙන අත්‍යවශ්‍ය නොවන පිරිස් වලට මේ වෙනකොට ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියලා තියෙනවා. දැන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පටන් ගත්ත යුදමය තත්ත්වය දැන් වර්ධනය වෙලා මේ වෙනකොට දිනපතා මරණ වාර්තා වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ යුදමය තත්ත්වය අගනුවර දක්වා ඉතාමත් කෙටි කාලයක් තුළ වර්ධනය වෙන්න පුළුවන් කියන ඒ ගණන් හැදී මෙහෙම නැත්නම් ඒ අනුමාන කිරීම අනුව තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් යොමු වෙලා ඉතියෝපියාව සම්බන්ධයෙන් මේ කතිකාව ඇති වෙලා, අතරම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැන් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. මොකද්ද මේ ඉතියෝපියාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර කියලා.
ඔව්, අපි දැන් මේ අන්තර්ජාතික ප්‍රවෘත්ති පිළිබඳව බලද්දී අමල් දකිනවා දැන් ඉදිරියේදී සිවිල් යුද්ධයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින කලාපයක් බවට මේ ඉතියෝපියාව මේ වෙනකොට පත් වෙමින් තියෙනවා කියලා. ඒ කියන්නේ අලුත් යුදමය වාතාවරණයක් ලෝකයට අනාගතයේදී එකතු වන්නට නියමිතයිද කියලා හිතෙනවා අපිට මේ ලැබෙන තොරතුරුත් එක්ක කල්පනා කරලා බැලුවොත්. දැන් මම තව චුට්ටක් තොරතුරු දැනගන්න කැමතියි ඔය ටිග්‍රේ කියන කලාපය පිළිබඳව. දැන් මම ටිකක් විමසලා බැලුවා ඉතියෝපියාවේ කොහෙද ඔය ටිග්‍රේ කියන කලාපය තියෙන්නේ කියලා. රටේ ඉහළ ප්‍රදේශයේ උතුරු ප්‍රදේශයට වෙන්න තියෙන මේ ටිග්‍රේ කලාපය තමයි ඔය දැන් මේ වෙනකොට රටේම බලයල්ලන්නට සූදානම් සිටින ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් කියන TPLF කියන මේ කණ්ඩායම බලය පවත්වාගෙන ගිහිල්ලා තිබුණේ. මේ ටිග්‍රේ කියන කලාපයේ ඔවුන්ගේ බලය පවත්වා ගැනීමේ අභිලාෂය වෙලා තිබුණේ මොකද්ද? ඇයි ඒගොල්ලෝ ඒ පැත්තේ බලය රඳවා ගන්නට උත්සාහ කරපු කණ්ඩායමක් බවට පත් වෙන්නේ? කියන්නේ ඔවුන්ගේ යම් ස්වදේශික අයිතිවාසිකම් මෙහි තියෙනවද, නැත්නම් යම් වෙනත් දේශපාලනික කාරණාවක්ද, මොකද්ද?
කරණිකාර කණ්ඩායම දිලුක්ෂි ටිග්‍රේ කලාපයේ වුණාට ඔවුන් ඒ ටිග්‍රේ ප්‍රදේශයේ සම්බන්ධයක් තියෙන පුද්ගලයන්. නමුත් ඒගොල්ලෝ මුළු ඉතියෝපියාවම රාජ්‍ය බලය දශක 3ක ආසන්න කාලයක් මෙහෙවපු කණ්ඩායමක්. ඉතින් 2018 විතර ඔවුන්ට රාජ්‍ය බලයේ තිබිච්ච යම්කිසි තිබිච්ච අයිතිවාසිකම් අහිමිවීමත් එක්ක තමයි ඔවුන් මේ විදියට නැවතත් ඒ ටිග්‍රේ ප්‍රාන්තයේ ඉඳලා තමන්ට ඒ අහිමි වෙච්ච රාජ්‍ය බලය නැවත අත්පත් කරගන්නට තමයි මේ අලුත් හමුදා මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ. දැන් අවුරුදු 2ක විතර කාලේ ඉඳලා විටින් විට මේ ටිග්‍රේ කලාපයේ පුද්ගලයන් උත්සාහයක් අරගෙන තියෙනවා රාජ්‍ය තන්ත්‍රයේ තමන්ට අහිමි වෙච්ච බලය අත්පත් කර ගැනීමට දේශපාලනමය වශයෙන් සමකාමීව. නමුත් ඒ ප්‍රයත්නය අසාර්ථක වීමත් එක්ක තමයි ඔවුන් මේ විදිහට ටිග්‍රේ ප්‍රදේශය පමණක් නෙමෙයි මුළු රටේම බලය අල්ලා ගැනීමට සඳහා තමයි මේ අලුත් මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. ඉතින් ටිග්‍රේ කලාපයේ ආසන්නයේ තියෙන එරිත්‍රියාව, ඒ වගේම සුඩානය, එතකොට ඒ රටවල් වල ඉන්න කැරලිකාර කණ්ඩායම් වලත් විශේෂයෙන් මේ IS සංවිධානයට සම්බන්ධ අයගෙනුත් සහාය ලැබෙයි දෝ කියන දැන් ඒ සැකය මතුවෙලා තියෙනවා. මෙතනදී ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් එක ඔවුන් මුලින්ම තමන්ගේ කලාපයේ බලය තහවුරු කර ගැනීමට උත්සාහ කරාට දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන් මුළු රටේම බලය අල්ලා ගැනීමට තමයි මේ මෙහෙයුම් දියත් කරලා තියෙන්නේ. ඒ නිසාවෙන්ම තමයි රොබ කිව්වා වගේ මුළු රට පුරාම සිවිල් යුද්ධයක තත්ත්වයේ නැවතත් ඇතිවීමේ අවධානමක් ඇති වෙලා තියෙන්නේ.
මේට මාස කීපයකට කලින් ඔය තත්ත්වයේ තිබුණේ ඇෆ්ගනිස්තානයේ. ඇෆ්ගනිස්තානයේ මේ තලිබාන් බලය පිහිටුවා ගැනීමත් සමග, විශේෂයෙන්ම අගනුවර අත්පත් කර ගැනීමත් සමගම ඔය තත්ත්වය උදා කරගත්ත තලිබාන් කණ්ඩායම රට තුළ පාලන බලය හිමි කරගත්ත ඇතිවුණු සිදුවීම් ක්‍රියාදාමය අපි නිරන්තරයෙන්ම වාර්තා කළා. ඔබත් දැන් ඒ පිළිබඳව දන්නවා. දැන් ඇෆ්ගනිස්තානයේ මේ අලුතෙන් පිහිටවල තියෙන පාලක මණ්ඩලය, ඒ කියන්නේ රාජ්‍යතන්ත්‍රය මෙහෙවන කණ්ඩායම විසින් විටින් විට පනවන නීති, විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධයෙන් පනවන නීති පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයක් තියෙනවා. කාන්තා අයිතිවාසිකම් පිළිබඳව, ඒ වගේම මානව අයිතිවාසිකම් පිළිබඳව කතා බහ කරද්දී අලුත් තොරතුරු වාර්තා වෙනවා මේ තලිබාන් සංවිධානයේ අලුත් නීති රීති පිළිබඳව කාන්තාවන් සම්බන්ධයෙන්. මම කැමතියි මල්ලි මේ සම්බන්ධව සවිස්තරාත්මකව ඔබෙන් පැහැදිලි චිත්‍රයක් ලබා ගන්න.
ඔව් දිල්රුෂි, දැන් තලිබන් වරුන් මුලින්ම විශ්වාසයක් තිබුණා ඔවුන් කාන්තාවන්ට කිසිම තැනක් ජනමාධ්‍ය තැනක් ලබා දෙන්නේ නැහැ, ඔවුන් ඇත්තටම කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීමටත් විරුද්ධයි කියලා. ඉතින් ඒක ඒ අදහස ආවේ 2001 තලිබන් වරුන් අෆ්ගනිස්තානයේ පාලනය කරන අවස්ථාවේදී තාමත්ම කුරිරු ලෙස කාන්තාවන් හිංසනයට පත් කළා. දැන් ඔවුන් මේ අවස්ථාවේදී බලය අල්ලා ගැනීමේදී ප්‍රකාශ කළා කාන්තාවන්ට අධ්‍යාපනය වගේ දේවල් වලදී ඔවුන් අකුල් හෙලන්නේ නැහැයි කියලා. නමුත් මෙතනදී ඔවුන් දැන් අලුතෙන් ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන ඔවුන්ගේ රීති මාලාව, ඒ රීති මාලාව අනුව අෆ්ගනිස්තානයේ මිලියන් පාවිච්චි කරමින් රූපවාහිනී වැඩසටහන් ඇති කරන්න බැහැයි කියලා. ඒ එක්කම රූපවාහිනී ටෙලි නාට්‍යවල කාන්තාවන් රඟපෑම් සඳහා යොදා ගැනීම තහනම් කරලා තියෙනවා. ඊට අමතරව අෆ්ගනිස්තානයේ රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී කාන්තාවන් ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා නම් ඔවුන් ඒ හිජාබය පැළඳ සිටිය යුතුයි කියලා ඔවුන් මෙතනදී දැනවීමක් කරලා තියෙනවා. ඉතින් මේ අලුත් රීති පිළිගන්නේ නැති අයට මොන වගේ දඬුවමක් දෙනවද කියන එක ඔවුන් සඳහන් කළ නැහැ. නමුත් බොහෝ අය විශ්වාස කරනවා තලිබන් වරුන් තමන්ගේ මේ රීති කඩන අයට බොහෝ වෙලාවට ප්‍රසිද්ධියේ දඬුවම් දීම, නැත්නම් වේවැල් පහර දීම වගේ දේවල් මීට කලින් අවස්ථාවලදී කරලා තියෙනවා. ඉතින් එවැනි දෙයක් නැවතත් කරන්නට ඒ පුළුවන් කියලා, එහෙම නැත්නම් ඒ බිය මතුවලා තියෙනවා. මොකද මේ තලිබන් වරුන් අගෝස්තු මාසේ බලය අල්ලා ගත්තට පස්සේ මේ ප්‍රථම වතාවට තමයි ඔවුන් කාන්තාවන් පිළිබඳව තමන්ගේ ඒ රීතිමාලාව මොකද්ද කියන එක එළි දක්වලා තියෙන එක. සම්පූර්ණ වශයෙන් තවමත් හරියටම සෑම ශේත්‍රයකටම මේක සඳහන් වෙලා නැහැ. නමුත් ජනමාධ්‍ය සම්බන්ධයෙන් තමයි මේක දැනට ඇවිල්ලා තියෙන්නේ. මේ අමතරව අපි දන්නවා විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා විශ්වවිද්‍යාලවල ඉන්න කාන්තා සිසුන්ට පිරිමි සිසුන්ගෙන් අධ්‍යාපනය ලබා ගැනීම තහනම් කරලා තියෙනවා. ඒ වගේම කාන්තා සිසුන් සහ පිරිමි සිසුන් එකම ශාලාවේ ඉඳීමත් ඔවුන් මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඒ කාන්තාවන්ට සහ පිරිමි ශිෂ්‍යයන්ට වෙන වෙනම පන්ති පවත්වන්න කියලාත් මේ වෙනකොට දන්වලා තියෙනවා. ඉතින් මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් තමයි දැන් මේ අලුත් මේක දාලා තියෙන්නේ. ඉතින් මේක කාගෙත් කනස්සල්ලටපත් වෙනවා. මොකද තලිබාන් වරුන් යම් කිසි විදියකට ප්‍රකාශයක් කරලා තිබුණා මෙවර ඔවුන් කාන්තාවන්ට සමාජයේ යම් තැනක් ලබා දෙනවා, කාන්තා දායකත්වයක් ලබා ගන්නවා කියන. නමුත් නැවතත් අර පරණ තත්ත්වයටම යන බව තමයි මේ ඔවුන්ගේ අලුත් රීතිමාලාවෙන් පෙනියන්නේ.
අපි ස්තුතිය පළ කරනවා මල්. මෙවරත් ලෝකයේ ප්‍රමුඛතම කාරණා ත්‍රිත්වය පිළිබඳව අවධානය යොමු කරන්න, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න, වැඩිදුර තොරතුරු විග්‍රහ කරන්න ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය සමගින් එකතු වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මේ තොරතුරු ඔබ වෙත ගෙනාවේ. අමල්, එමෙනම් ලබන සතියේ සිකුරාදා අපි නැවතත් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.